ගරු වසන්තය අප බණ්ඩාරමැත්තම ඔබතුමාට මිනිත්තු 12ක් කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඉතාම ස්තුතිවන්ත වෙනවා. අද වැදගත් අමාත්‍යංශ තුනක් වැශීර්ෂ සාකච්ඡා වෙන මොහොතේ විශේෂයෙන්ම පරිසර අමාත්‍යංශය, ඉඩම් අමාත්‍යංශය, මේ වගේ අමාත්‍යංශ ගණනාවක් එක මේ වැශීර්ෂයේ කතා කරද්දී මම දන්නවා මේ පරිසර අමාත්‍යංශයේ මුලින්ම ගත්තෙන් පස්සේ අද ඉතාමත්ම ප්‍රබල සාකච්ඡා මාතෘකාවක් වුණා මේ පාර්ලිමේන්තුවේදී. මේ පරිසරය පිළිබඳ මාතෘකාවේ සාකච්ඡා මාතෘකා ගණනාවක් සාකච්ඡා වුණා. අපි හිටපු පරිසර අමාත්‍යතුමා ඉන්නවා, ගරු මහින්ද අමරවීර මැතිතුමා. ඔබතුමාට මතක ඇති, ඔබතුමා මම ඉල්ලීමක් කරලා කැඳවාගෙන ගියා මහනුවර වයිනොට් හෝටලේ සම්බන්ධයෙන් මහවැලි ගඟ මැද ඉදිවන හක්කින දූපත් සමූහය ආශ්‍රිතව ඉදිවන ඒ අනවසර ඉදිකිරීම පිළිබඳව මම ඔබතුමාට පෙන්නලා දුන්නා. ඔබතුමා එතනට පැමිණියා, ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මම හිතන්නේ වර්තමාන පරිසර අමාත්‍යතුමා ගරු නසීර් අහමඩ් මැතිතුමා, ඔබතුමාට අපි පෙන්වලා දුන්නා නකල්ස් බෆර් සෝන් එක ඇතුලේ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඔහුගේ පුතා එකතු වෙලා හෝටල් කර්මාන්තයක් ආරම්භ කරලා මේ අනවසරෙන් කරන ක්‍රියාවලිය පිළිබඳව ඔබතුමා අපට අවස්ථාවක් ලබා දුන්නා. පරිසර අමාත්‍යංශයේදී මේ පිළිබඳව සාකච්ඡා කරා. යනු පසු කාලයේදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ ඒ ධූරයෙන් ඉවත් කරන්න ජනාධිපතිතුමා ක්‍රියා කළා. එතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ පරිසරය පිළිබඳ කාරණාවේදී ඔබතුමාලා මා විශ්වාස කරනවා මේව දැඩිව සංවේදී කෙනෙක් විදියට, මම පරිසරවේදියෙක් විදියට, පරිසරය පිළිබඳව වැළුම් කරන ඔබ වගේම කෙනෙක් විදියට මේ පරිසර මාතෘකාව පිළිබඳව සාකච්ඡාව පහුගිය දවස්වල අධ්‍යයනය කරා. මේ මුත්තූරු සාෆි නගරවල ක්‍රියාත්මක වන මේ සංහාරය පිළිබඳව ඇත්ත කතාව මොකද්ද කියලා අපි ස්තුතිවන්ත වෙනවා. මේ සාෆි නගර පිළිබඳ සිද්ධිය ජනමාධ්‍ය තුල හිරු CIA වැඩසටහන තුලින් රටට මේ පිළිබඳව කතාවක් ගෙන ගිහිල්ලා ඔවුන් මේ සමාජ වගකීමක් ඉදිරිගෙනමඩ ගත්ත උත්සාහයේ යථාර්ථයක් තියෙනවද කියන එක පිළිබඳව සොයා බලන්න. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම ඊයේ දවස පුරාම මේ සාෆි නගර ප්‍රදේශයේ පුරා S2කින් බලවුවා මේ ඇතිවන ක්‍රියාවලිය සංහාරයත් නැත්නම් මේ පිළිබඳව මේ ප්‍රවාදයක්ද මේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳව. ඒ නිසා ගරු නියෝජ්‍ය කථානායකතුමනි, S2කින් දුටු කරුණු පමණයි මම මේ කතා කරන්නේ, සහ සාක්ෂි මත පදනම් වෙලා පමණයි මම කතා කරන්න උත්සාහ කරන්නේ. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ පසුපෙළේ ඉන්න මන්ත්‍රවරු මම හිතලා අතිවිශාල ප්‍රමාණයක් අවධානයකට ලක් වෙනවා. මොකද සමහර අමාත්‍යවරුන්ගේ මට්ටමේ ඉන්න අය වගේම ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ මේ අනවරත වරදිසාගත අපරාධ ක්‍රියාවලීන් නිසා මේකෙන් බැටකන්නේ අර පසුපෙළේ ඉන්න තරුණ වැදගත් මන්ත්‍රවරුන් කියන එක මම කියන්න ඕනේ. මම කියන්නේ ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඔබ දන්නවා LTT සමයේ මේ කොඩ්ඩියාර බොක්ක කියන ප්‍රදේශයට මේ මහවැලි ගඟ ගලාගෙන බහිනවා. V-shape එකට තමයි ඒක ගලාගෙන බසින්නේ. එතෙන්දී රාල් කුලී කියන ඇලමාර්ගය නැත්තම් මහවැලියගේ අතු ගංගාව LTT දිගේ වැහුවා. වැහුවට පස්සේ මේ ප්‍රදේශයට තමයි අපේ පේරාදෙණිය පැත්තේ ඉඳලා මේ නුවර ඉඳලා එන සෑම වැලි ප්‍රමාණයක්ම ගබඩා වෙන්නේ. මේ වැලි නිදියක් විදියට තමයි දැන් ඒක තියෙන්නේ. මේ වැලි නිදියට ඇහගහපු මිනිස්සු කල්පනා කරා කොහොමද මේක සූරගෙන කන්නේ කියලා. ඒ අනුව මොකද කරවුවේ? එක සමාගමක් කුලින් ඉදිරිපත් කරා විශාල්ම, මෙයා ඉදිරිපත් කරා අර සමීක්ෂණයක් පදනම් කරගෙන, ප්‍රමාණ සමීක්ෂණයක් පදනම් කරගෙන ඔවුන් ඉදිරිපත් කරා මේ වැලි ප්‍රමාණය මෙතන තියෙනවා කියලා. ඒ කියන්නේ මෙතන තියෙන වැලි ප්‍රමාණය කියුබික් 8,44,918 කියලා ඒ අය කිව්වා. මේක ලැබුණාට පස්සේ මේක ලැබෙනවා මේක ලැබෙනවා භූවිද්‍යා පතල් ගැනීම කාර්යාංශයේ DG අතට. එතුමා මොකද කරන්නේ? මේක වෙනත් කෙනෙකුට ලබා දෙනවා. නැවත එතුමා වෙනත් කෙනෙක් මාර්ගයෙන් ලබා ගන්නවා. අප්ටවුන් වෙන්චර් සමාගමෙන් ඉල්ල ගන්නවා වෙනම මේ වගේම ව්‍යාපෘති වාර්තාවක්. ඔහු සමීක්ෂණයක් කිසිදු පදනම් කරගන්නේ නැතුව, ප්‍රමාණ සමීක්ෂණයක් පදනම් කරගන්නේ නැතුව ඔහු ඉදිරිපත් කරනවා මෙහි තිබෙන වැලි ප්‍රමාණය 1,4,500 කියලා ඔහු ඉදිරිපත් කරනවා. පුදුම කියන්නේ මේ ප්‍රසාද් හේවගේ නායකත්වයේ දරන මේ සමාගම ඉදිරිපත් කරනවා නැවත වාර්තාවක් ප්‍රොජෙක්ට් එකක් ඉදිරිපත් කරනවා. දරු නියෝජ්‍ය කථානායකතුමනි, අර 8,44,918ක් ප්‍රතික්ෂේප කරලා ඔහුට යෝජනා කරනවා මධ්‍යම පරිසර අධිකාරියට යන්න, ඒ අනුව ඉදිරිපත් වෙන්න පරිසර ලේකම්තුමාට අභියාචනාවක් ඉදිරිපත් කරන්න කියලා. මේ වෙලාවේ ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ වෙලාවේ මේ අභියාචනයේ ක්‍රියාත්මක වෙන වෙලාවේ මොකද වෙන්නේ? අර 104,500ක් වැලිකී තියනවා කියපු අර අප්ටවුන් වෙන්චර් සමාගමට මේ වැලිකැණීමේ බලපත්‍ර ලබා දෙනවා. අද ඩීජී මේ කූඩුවේ ඉන්නවා. එතුමා පිළිබඳව මේක අනර්ථයක් ක්‍රියාත්මක වෙනවා කියලා චෝදනා පත්‍රයක් ලබා දෙන්න පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමාට වෛද්‍ර නසීර් අහමඩ් මැතිතුමා ඔබතුමාගේ ආශිර්වාදය තියෙනවා. ඔබතුමාට අතසම කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙක් විදියට ඔබතුමා මේ චෝදනා පත්‍රයක් ලබා දෙන්න තරම් කසේරුකාවක් තිබ්බ රාජ්‍ය නිලධාරියෙක් ඉන්න එක සම්බන්ධයෙන් වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමනි, ඔබතුමාට ජාතිය උත්තම ආචාර්ය පුද කරනවා. ඔහුට ලැබෙන්නේ අඩි 3.5යි කපන්න වැලි කපන්න ලැබෙන්නේ. මම අය ගිහිල්ලා බැලුවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අඩි 40ක් අඩි 20ට වැඩි ප්‍රමාණයක් සමහර තැන් වල මේ පෙගේ වැලි කපලා තියෙනවා. මේක කිලෝමීටර් 7.5ක ප්‍රදේශයේ පුරා මේ වැලි කැලිප ක්‍රියාත්මක වෙනවා. මේක අපරාධයක්. මේක අපරාධයක් නියෝජ්‍ය කතානායකතුමනි. මේ වරද නිසා රටට අහිමි වුණ ආදායමක් තියෙනවා. ගරු පරිසර අමාත්‍යතුමනි, මේ වැලි කැණීම නිසා අපිට දෙන්නට පුළුවන් වුණා නම් අර කියපු කියුබික් 844,000 දෙන්න පුළුවන් වුණා නම් ඒක ඊයයේ වාර්තාව කැඳවලා ඒ ඊයයේ වාර්තාවේ සාර්ථක නම් අපිට ඔහුට ඒක ඉදිරිපත් කරන්න තිබුණා. එහෙම ඉදිරිපත් කරන්න තිබුණා නම් 104ක අපට පුළුවන් රාජ්‍ය භාරයක් ගන්න නියෝජක කතානායකතුමනි. දැන් මොකද උනේ නියෝජක කතානායකතුමනි? අර ප්‍රසාද් හේවගේ කියන මැතිතුමාගේ 104,500 සමාගමට තමයි මේකේ මේ වැලි කපන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා රජයට අහිමි වෙච්ච ආදායම රුපියල් මිලියන 113.9යි නියෝජක කතානායකතුමනි. මම අහනවා නියෝජක කතානායකතුමනි, පරිසර ඇමතිතුමනි, මේ දීලා තියෙන අප්පෙන්ච සමාගමෙන් අපිට ලැබිලා තියෙනවද, ඔබතුමාට ලැබිලා තියෙනවද මිලියන 113.9ක් මේ වැලි කැපීම නිසා? මේ වැලි කැපීම නිසා ඔබතුමාට ඒක අය කරගන්න පුළුවන් වුණා නම් මම කියනවා ඔබතුමාගේ වැය ශීර්ෂය ඔබතුමා දන්නවා රුපියල් මිලියන 2223යි මුළු පරිසර අමාත්‍යාංශයේම වැය ශීර්ෂය. ඒකේ භාගයක් මේ මෙතුමාට අය කරගන්න තිබුණා. මේ රට බංකොලොත් තුනේ ඇයි කියලා කියනවා. අර පසුබල මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියනවා. කරුණා කරලා ගිනි තියන්න ඕනන්නේ මොනවද කියන එක මම කියන්නේ නෑ. මේ වගේ අපරාධයක් කරපු මිනිස්සු රාජ්‍ය නිලධාරීන් විතර ඉහළ තනතුරු වල ඉන්නකොට චාර්ජ් ෂීට් එකක් දෙන්න බැයි නම් වෘත්තීය සමිතියක් විතර පාරට ඇවිල්ලා කතා කරනකොට මේ අය දඬු කඳේ ගහනවා නම් නියෝජක කතානායකතුමනි, ඒ නිලධාරීන් ජීවිත පරදුවට තියලා ජාතිය වෙනුවෙන් ඒ අය තමන්ගේ වගකීමයි ක්‍රියාත්මක කරන්නේ. එනිසා මම කියනවා මේක කෝපා කමිටුවට පරිසර අමාත්‍යාංශයේ කඩවන්න. මේකට සම්බන්ධයි ඩීජී සජ්ජන සිල්වා, ඒ වගේම හේමන්ත ජයසිංහ ඩීජී පරිසර අමාත්‍යාංශයේ, ඒ කියන්නේ මධ්‍ය පරිසර අධිකාරියේ, ඒ වගේම අපි කියනවා මේ වෙලාවේදී මේ ඉහළ අමාත්‍යවරුන්ගේ මට්ටමේ ඉඳලා පහළට පරිසර අමාත්‍යාංශය නිවර්දි විගණනයකට යන්න ඕනේ. අපි මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනියනවා. නියෝජක
කතානායකතුමනි,
මේ වෙලාවේ ඊයයේ එකක් නැතුව කොහොමද මේ හෙක්ටයාර 10කට වැඩි ප්‍රදේශයක් අක්කර 67ක් ප්‍රදේශයක් වැලි කපන්න දෙන්නේ කොහොමද නියෝජක කතානායකතුමනි? එනිසා නියෝජක කතානායකතුමනි, මේ වෙලාවේ નિયમિત නීතිමය පටිපාටි අනුගමනය කරේ නැහැ. මම අහන්නේ මේ කියන පුජ්‍යලයට ප්‍රසාද් හේවගේට තිබ්බ එකම සුදුසුකම ඔව් තංගල්ල ඉපදීමද කියලා මම අහනවා. එනිසා කරුණා කරලා නීතියට උඩින් කිසිවෙකුට වැඩ කරන්න බෑ. එසා අපි මේ වෙලාවේදී මම කියනවා නියෝජ්‍ය කතානායකතුමනි, මේ මූල්‍ය අපරාධය විගණනය කරන්න නැවත අය කරගන්න මේ නිලධාරින්ගෙන් කියලා මම කියනවා. එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වෙලාවේ තව දෙයක් මතක් කරන්න ඕනේ. මේක පටන් ගත්තේ මිරිස් වගාවකට අක්කර 3000ක මිරිස් වවනවා කියලා. එක මිරිස් වලයක් නෑ නියෝජ්‍ය කතානායකතුමනි. ඒ ප්‍රදේශයේ පුරා මහනුස්සිකේ මන්ත්‍රීවරයෙක් විදිහට අපි මෙතෙන්ට ආවේ ගරු කතානායකතුමනි. මේ අපිරිසිදු දෑතින් අපි මං ළමයි දුගඩලා මේ පාර්ලිමේන්තුවට ආවේ අපිට කෙල ගහන දත්තට පත්වලා. මේ අය කරන වැරදි නිසා පාර්ලිමේන්තුවන මන්ත්‍රීවරයා අද බල්ලට දාන තත්ත්වයට වැටිලා. එනිසා නියෝජ්‍ය කතානායකතුමනි, මම කියනවා මේ අපරාධේ අපි වින්දිතිය විය යුතු නැහැ. තව දෙයක් මම කියනවා, මහනුදිස්සිකේ මන්ත්‍රීවරයෙක් විදිහට අපි දන්නවා නුවර තියෙන බන්ධනාගාර ප්‍රදේශයක් අක්කර 12ක. මං පරිසර ඇමතිතුමාට යෝජනාවක් කරනවා මේ අක්කර 12ක ප්‍රදේශය තුල ඔබතුමාට පුළුවන් මේ ප්‍රදේශයේ හරිත වන උයනක් පරිවර්තනය කරන්න කටයුතු කරන්න කියලා. ඔබතුමා දන්නවා මේ විහාර මහදේවි පාක්කයෙන් ඔක්සිජන් ලබාගෙන
ඒවගේම
කාබන් විමෝචනය කරනවා. කාබන් ලබාගෙන ඔක්සිජන් විමෝචනය කරනවා නැත්තම් අපිට ලබා දෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය කරන්න මහනුවර අපේ මිනිස්සුත් කැමති. මම ඔබතුමාට කියනවා රුවරට විතරක් නෙවෙයි බොහෝ වෛද්‍යවරු අපෙන් ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා. ඒ නිසා වෛද්‍යවරුගෙන ඇස්ම රෝගේ තියෙනවා මහනුවර විශාල ළමයි ප්‍රමාණයකට කියලා. ඒ නිසා මම ඔබතුමායන් ඉල්ලීමක් කරනවා
අවසන් කරන්න
කරනවා මේ ප්‍රදේශය පරිවර්තනය කරන්න හරිත වන උයනක් බවට. ඒ වගේම මම තව එකක් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා අවසාන වශයෙන් ගරු නියෝජ කතානායකතුමනි, ඔබ දන්නවා 1998 අංග 21 දර ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත බිම්සවිය වැඩසටහන. මේ වැඩසටහන ඉතා වැදගත් වැඩසටහනක් ජටි නුවරත් ක්‍රියාත්මක වෙනවා. මේක ශක්තිමත් කරන්න මේක අඩුපාඩු වළක්වා දෙන්න සහකාර හිමිකම් විමර්ශන නිලධාරී අතිරේක රෙජිස්ට්‍රාර් තනතුර සඳහා සේවා ව්‍යවස්ථාවක් නැහැ. එසම ඔබතුමා ඉල්ලීමක් කරනවා මේ අය සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා.
අවසන් කරන්න
ඕනේ. අපිගේ පසුබලේ මිනිස්සු නම් වෙන්නේ විනාඩි 4-5ක බොහොම අඩු කාල පරිච්ඡේදයක්. ඒ අනර්ථයට මටත් ලක්ුණා. ඒස පැය ගාණක් කතා කරන්න මේ වගේ පරිශ්‍රණ පවත්වලා හොයලා බලලා ආපු අපිටත් සිද්ධ වෙන්නේ අන්තිමේ වාඩි වෙන්න. නමුත් ඒ වෙනකොට ඔබතුමාට ස්තුති වන්දන දුන්න අතිරේක කාලය සම්බන්ධෙනුත් මම කියනවා පරිසරය සම්බන්ධයෙන් වෙච්චි මිනිස් අපරාධයකට එහා ගියපු මහනව ඝාතනය මිහිපිට සිදු වුණා නම් ඈත ඉතිහාසයේ මේ පරිසර අමාත්‍යාංශයේ ඔබතුමා කරගැසිය යුතු නැහැ. අභීතව මේ සම්බන්ධයෙන් තීන්දුව ගන්න මේ වගේ නිලධාරීන්ට පිස්සු කැලින්න දෙන්න එපා. ඔබතුමා බලේ ඉන්න කාලය තුල සුදී ඔබතුමාට.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීවරුනි. ඊළඟට ගරු මහින්ද අමරවීර මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින අමාත්‍යාංශ කීපයක වනජීවි වන සංරක්ෂණ අමාත්‍යාංශයත් ඒ වගේම පරිසර අමාත්‍යාංශයත් සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශය පිළිබඳවත් දීර්ඝ විවාදයක් අද උදෑසන සිට ආරම්භ වුණා. ඒ වගේම කරුණු බොහොමයක් ඉදිරිපත් කරා. වනජීවි වන සංරක්ෂණ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය වෙනුවෙන් ඉදිරිපත් කර යෝජනා සියල්ලම් පිළිබඳව අපි අවධානය යොමු කරන. ඒ වගේම යෝජනා සහ චෝදනා සියල්ල පිළිබඳව අපි අවධානය යොමු කරනා වගේම මේ පිළිබඳව වෙනමම මේ හැන්සාඩ් වාර්තාව සමග සාකච්ඡාවක් පවත්වලා වැඩපිළිවෙළක් සකස් කරන්න කියන උපදෙස මම අමාත්‍යාංශයේ ලේකම්තුමියට ලබා දෙන්න කටයුතු කරනවා. අපි සෑම වර්ෂයකම මේ වගේ වාද විවාද පැවැත්වෙනවා. ආණ්ඩු පක්ෂයේ වගේම විරුද්ධ පක්ෂයේ චෝදනා කරනවා. ආණ්ඩු පක්ෂයේත් යම් අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න මන්ත්‍රීවරුන්ට ලැබෙන අවස්ථාවක් තමයි මේක. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ කාරණයේදී ප්‍රධාන වශයෙන්ම අපේ අමාත්‍යාංශයට අදාළව කාරණා කීපයක් සඳහන් වුණා. ප්‍රධානම කාරණේ තමයි අලි මිනිස් ගැටුම පිළිබඳව. මේ අලි මිනිස් ගැටුම පිළිබඳව හැමදාම රාත්‍රී ප්‍රවෘත්තිවලට නිවුස් එකක් දෙකක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ වගේම ඒ තුළින් විශාල හානියකුත් සිද්ධ වෙනවා. මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා. ඒ වගේම අලි ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා. මේ කාරණය පිළිබඳව අවුරුදු ගණනාවක් කතා කරා. නමුත් අද වෙනකන් සාර්ථක විසඳුමක් ලබා දෙන්න බැරි වෙලා තියෙනවා. දැන්ට මේ සම්බන්ධව ගණන් බල්ල තිබෙන විදිහට දල වශයෙන් කියනවා අලි 6000කට වැඩි ප්‍රමාණයක් අපේ රටේ ඉන්නවා කියලා. මෑත කාලේ මේ පිළිබඳව සමීක්ෂණයක් කරලා නැහැ. නමුත් මේ නිලධාරීන් කියනවා 6000කට 7000කට ආසන්න ප්‍රමාණයක් අතර ප්‍රමාණයක් ඉන්න මතයි කියලා විශ්වාස කරනවා. ඒක ලොකු ප්‍රමාණයක්. ඒ කියන්නේ වැඩිවීමක් තියෙනවා. නමුත් මේක අපිට සම්පතක්. මේක වැඩි වුණා කියලා අපිට මරලා දාන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ වෙනකොට අලි කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියන එක පිළිබඳවත් මේ ගැටලු පිළිබඳවත් වෙනම සමීක්ෂණයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ගැටුම අවම කර ගැනීම සඳහා අපි වැඩපිළිවෙළ රාශියක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් යනවා. එකක් තමයි මේ වන විට ජනාධිපතිතුමා වෙනම මේ පිළිබඳව සොයා බලන කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ පිළිබඳව විශේෂඥයින් ගණනාවක් එකතු වෙලා වාර්තාවක් සකස් කරමින් යනවා. කොහොමද මේකට කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන විදියට විසඳුම් ලබා දෙන්නේ? දිස්ත්‍රික්ක 19කටම මේ අලි මිනිස් ගැටුම අදාළයි. ඒවගේ ප්‍රාදේශීලේකම් කොට්ටාස 131කට මේක බලපානවා. මේ තුළ දැන් මේක නවම කර ගැනීම සඳහා කිලෝමීටර් 4900ක විදුලි බැට ගහලා තියෙනවා. විශාල ප්‍රමාණයක්. ඒ වගේම තව 1500ක් අලුතෙන් ගහන්න අලි බැටක් ඉදි කරන්න සැලසුම් කරලා තියෙන මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරගෙන ඒ කියන්නේ විදුලි බැටවල් 125ක් තියෙනවා. එින් දැන්ටමත් 42ක් සකස් කළ අවසන් කරලා තියෙනවා. ඒ වගේම තව 30කට ගැටලු තියෙනවා. අනිත් ඒවා ක්‍රියාත්මක වෙමින් යනවා. ඔය දැන් සමහරලාට ජනතාව මේ ගොඩාක් කට්ටිය කෑ ගැහුවත් දේශපාලන අධිකාරියත් කරපු සමහර කතාවල තියෙන්නේ අලින් ගෙම්මෙන හානිය කියනවා. අනිත් පැත්තට කියනවා අපේ භූමිය අල්ලගෙන ඒවයි ගොවිතැන් කරන්න හරි ඉඩ කඩම් දෙන්නේ නැහැ, ගෙවල් හදා ගන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් මේ පැත්තටම තර්කයක් තියෙනවා. මිනිස්සු ජීවත් වෙන්න ඕන, ගොවිතැන් කරගන්නත් ඕන, අලි ටික ආරක්ෂා කරගන්නත් ඕන. ඒ නිසා මේ ජනතාවත් දැන් අලි වැටක් ගහන්න ගියාම ඒගොල්ලෝ හැම වෙලාවෙම බලන්නේ ඒගොල්ලෝ අල්ලගෙන ඉන්න ඉඩම, ඒගොල්ලෝ අල්ලගෙන ඉන්න හේන ඉතුරු කරලා මේ අලි වැට ගහන්න කියලා තමයි මේ යෝජනාව. ඒ නිසා අපිට මේ 30ක් දැන්ටමත් ගහන්න බැරි වෙලා තියෙනවා. දැන් අපි වැඩ පිළිලක් සාකච්ඡා කරලා තියෙනවා. එන අවුරුද්දේක මුලින්ම ආරම්භ කරනවා. නැවත මේ ජනතාවත් එක්ක එකතු වෙලා අලි බැටවල් සකස් කිරීම සහ මේ අලින්ගේ කටයුතු පාලනය කිරීම සඳහා වැඩ පිළිලක් සකස් කරා. ඒ වගේම ඒකට අපි බලාපොරොත්තු වෙනවා මේ අලි බැටවල් ඉදිකිරීමේදී අපි දන්නවා අපිට අද සේවකයන්ගේ විශාල ප්‍රශ්නයක් තිබෙනවා. බඳවා ගන්න විදියකුත් නැහැ, බඳවා ගන්න හැකියාවකුත් නැහැ. මේ වෙලාවේ මේ පඩි ගෙවා ගන්නවත් බැරුව තියෙන රටේ තවත් සේවකයෙකු එකතු කරගන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඉන්න රාජ්‍යාංශයේ සේවකයන් යොදවගෙන, විශේෂයෙන්ම අපේ SM චන්දසේන ඇමතුමත් මේ පිළිබඳව කතා කරා. එතුමත් කිව්වේ මේ වනජීවී නිලධාරිනුත්, ඒ වගේම ඊට අමතරව සිවිල් ආරක්ෂක නිලධාරීන්, ඒ වගේම අර බහුකාර්ය නිලධාරී සහ මේ අනිත් තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශ සභාවල තියෙන සම්පතුත් එකතු කරගෙන ඒ ප්‍රදේශවල ආරක්ෂක අංශත්, විශේෂයෙන්ම ආරක්ෂක අංශ වල සහයෝගය, ත්‍රිවිධ හමුදාවල සහයෝගයත් අරගෙන මේ අලි වැටවල් සකස් කරන්නත්, අලි ගම්වලින් එහා පැත්තට පළවා හරින වැඩපිළිවෙල දියත් කරන්නත් කටයුතු කරන වැඩපිළිවෙලක් තමයි සකස් කරන්නේ. අපි ජීවත් වෙන, ඔබතුමත් මමත් ජීවත් වෙන හම්බන්තොට දිස්ත්‍රික්කෙත් මේ වෙනකොට ගම්වලට ආපු අලි ප්‍රමාණයක් 40ක් 50ක් හැමදාම ඉන්නේ. මේ කොහොම හරි ගෙනිහිල්ලා දැම්මත් ආයෙනවා. මොකද මේ අලින් ගේන එක ලේසි නැහැ. අලින් ගේන්න ඉඩ දෙන්නෙත් නැහැ. විවිධ බාධක එනවා. කොහොම හරි අලි පළවා හරියත් මේ ප්‍රදේශවලට එයා ඒ කාලයට එනවා. කොච්චර අලි වැටවල් ගැහුවත් කඩාගෙන එනවා. අලි වැට ගැහුවම අලි වැටට ගෙනලා දානවා කොටයක්. කොටයක් දාලා ඒකෙන් පාගල අලි වැට කඩාගෙන එනවා. ඊට පස්සේ අපේ ගම්වල මිනිස්සු වහගත්ත එල්ලෙන අලි වැට. ඊට පස්සේ ඒකට කරේ මොකද්ද? ඒකට ගෙනල්ලා මේ කොලාත්තක් ගෙනල්ලා ගසනවා. එතකොට ඒකත් කඩාගෙන යනවා. ඒ නිසා අපි අපේ මිනිස්සු වගේම අලියත් උපක්‍රමශීලී. සමහර අලි ඉන්නවා ලයිට් කපන වෙලාව එනකම් බලාගෙන ඉන්නවා කැලේට. ලයිට් කපනකොට කෙලින්ම එනවා ගම්වල. ඉතින් මේ වගේ එහෙම පුරුදු වෙච්ච අලි අලින් පිරිසක් ඉන්නේ. ඔබතුමාට
ඉදත් දෙන්න. මම හිතන්නේ මේ කාරණාව සම්බන්ධව ඔබතුමා කුසිකර්ම ඇමතිවරයාත් නිසා වනජීවීන් සහ අලින්ගෙන් වෙන හානිකන් ලොකු අවධානයක් පහුගිය කාලේ වුණා. දැන් විශාල ප්‍රශ්නයක් නැවත වතාවක් මතුවලා තියෙන කාරණාවක් තමයි මේ කිඹුල් ග්‍රහණය වැඩිවීම තුළ ඇතිවෙච්ච ප්‍රශ්නයක්. ගරු ඇමතිතුමා, මාතර දිස්ත්‍රික්ක නිලලාගම් ඔබතුමා හොඳින්ම දන්න, ඔබතුමාගේ ඥාතීන් හිතවතුන් ඉන්න විශාල ප්‍රමාණයක් බරපතල අර්බුදයක් කිඹුල් ග්‍රහණය වැඩිවීම තුළ මාතර නගරය ආශ්‍රිතව තියෙන වේරගම්පිට පිළදුව වියන්වත්ත ප්‍රදේශවල ඇල මාර්ග හරහා කිඹුල් ඇවිල්ලා මුළු ජන ජීවිතයම අකරමන්න. අදත් කිඹුලෙක් ඇවිල්ලා. එතකොට මම හිතන්නේ ඔබතුමාගේ අමාත්‍යාංශයේ වන්දිව අමාත්‍යාංශය මම ඉදිරිපත් කරන්න හිටපු කාරණා මට වෙලා මැද නිසා ඉදිරිපත් වෙන්න බැරි වුණා. මම හිතන්නේ මේ අලි අනුකිත් වනසන්තු වගේම මේ කිඹුලන්ගෙන් මිනිස්සු ආරක්ෂා කරන්න ගඟායිනේ වල් වල ඒ අවශ්‍ය මම හිතන්නේ අච්චර විදමත් දරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ඇල මාර්ගව සහ ගඟවල් වලට සහ ගඟා ඉන්න තියෙන සීමාව තුළ ඒ කිඹුල් ආරක්ෂා ගන්නත් අවශ්‍ය මැදිහත් වෙන්න එන්න කියලා ගරු ආමෙත්තුමනේ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේකත් ඉදිරියේදී මම හිතන්නේ විශාල ප්‍රශ්නයක් මේ අලි මදුවට කොටි වගේ අලි මදුවට දැන් කිඹුල්ලුත්. ඒක නිසා මේකටත් මැදිහත් වෙන්න කියන කාරණා ඔබේ අමාත්‍යාංශය අවධානය යොමු කරන්න කියනක අවධානය යොමු කරනවා.
අපිටත් වෙලා තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනේ අලි මදුවට කිඹුල්ලු වගේ දැන් මේ කිඹුල්ලුත් දැන් මරන්නත් බෑ. මේක ආරක්ෂිත සත්වයක්. මේ දැන් මේ මාධ්‍යවන්නාය බැලුවත් විශාල කිඹුල්ලු ප්‍රමාණයක්. මට ඊයේ කිව්වා මේ අර කුණු වැලක් බහිනවා මේ අර මහරගම් ප්‍රදේශයේ මේ අර වැලිපාක් එක ළඟින්, එතන ළමයි ඉන්නවා, එතන ඇලෙත් විශාල කිඹුල්ලු ප්‍රමාණයක් ඉන්නවා, අල්ලගෙන යන්න පුළුවන්ද කියලා. මූදේ සමහර ප්‍රදේශවලත් කිඹුල්ලු ඉන්නවා. දැන් වෙලා තියෙන මේ කිඹුල්ලු ගෙනහිලා දැන් කවුරුත් කියන දේ තමයි මම මේක වනසත්ත්ව හානි පිළිබඳව කාරණේ මම එනකොට ඔබතුමාට විස්තර කරන්නම් මේ ඔක්කොම ගෙන මේ සත්තු ගෙනහිලා දාන්න කැලේට දැන් කැලේ සත්තු වැඩි වෙලා ඒක නිසා මේක බාලනය කරගන්න බොහොම අමාරුයි නමුත් අපි මේ කියන කාරණාවලට පුළුවන් තරම් මේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ගෙනියන්න පුළුවන් තැන් වලට අපි මේගොල්ලා ගෙනහිලා දාන්නම් මම ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙනවා මම අලින්ගේ කතාවම කිව්වොත් දැන් මේ අලි ප්‍රශ්නේ අපි අවසන් කර ගැනීම සඳහා යම් දීර්ඝ කාලීන වැඩපිළිවෙළකුත් යන්න ඕනේ එකක් තමයි ප්‍රධාන වශයෙන්ම අලින්ගේ භූමිය අපි අත්පත් කරගෙන තියෙනවා මේ අලි ගහණයත් වැඩි වෙනවා සමහරවිට මේ පොඩි ප්‍රමාණයක අලි ඉන්නකොට දන්නේ අලි ගහණය වැඩි වෙනවා භූමියත් වැඩි වෙනවා සහ ඊට අමතරව අලින්ගේ ඉඩම් ටික අපි අත්පත් කරගෙන තියෙනවා විවිධ සම්වර්ධන කටයුතු සඳහා පටන් ගත්තොත් මහවැලි ව්‍යාපාරයේ ඉඳලා මේ ක්‍රියාත්මක වෙච්ච අවසාන මොරගහ කන්ද දක්වා ව්‍යාපෘති වලට අරගෙන තියෙන අලින් ඉඳපු භූමිය. ඒ වගේම සම්වර්ධන කටයුතු බොහොමයක් ඉදිකිරීම් වලට අරගෙන තියෙන අලින්ගේ භූමිය. ඒ නිසා මේ අලි ගම්වලට කඩාවැදෙනවා, හිරියර කරනවා, ඒගොල්ල සාමාන්‍ය පුරුද්දක් විදියට වාර්ෂිකව ඒ ප්‍රදේශ ආක්‍රමණය කරන පරණ ප්‍රදේශවලට. එහෙම ගියාම තමයි එතකොට ඒකෙත් තියෙන ප්‍රශ්නේ අලි මංකඩ වල ටික අහුරලා. අලි ගමන් කරන මාර්ගවල රජයේම මැදිහත් වෙලා සමහර වෙලාවට නිවාස යෝජනා ක්‍රම හදලා තියෙනවා. මේ ආණ්ඩුව මැදිහත් වෙලා නිවාස යෝජනා ක්‍රම හදපුවා තියෙනවා. පාසල් හදපුවා තියෙනවා. ඒ වගේම මිනිස්සු පදිංචි වෙලා ඉන්නේ. ඒ වගේ අලි මංකඩවල් 16ක් අත්පත් කරගෙන තියෙනවා විවිධ කටයුතු වලට. දැන් මේ එතකොට මොකද වෙන්නේ? අලිය එනකොට ඒ සුපුරුදු මාර්ගය එතනින් යන්න නැති වෙනකොට එයා වෙන පැත්තකට ගිහිල්ලා විනාශයක් කරගෙන යන්නේ. මේ අලියෙකුට කන්න කිලෝග්‍රෑම් 150ක දවසකට කෑම ඕන. ඒ වගේම වතුර ඕන ලීටර් 200ක් ඕන අලියෙකුට දවසකට. ඒකෝට මේවා සපය ගන්න මේ විවිධ මේ ගම්වලට කඩාවැදීමක් සිද්ධ වෙනවා. එයාගේ බිම් අල්ලගත්තා මේක සිද්ධ වෙනවා. ඒ නිසා අපි මේක ඉතාමත් පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මේ අලි මංකඩවල් 16 අපි වහම විවෘත කිරීමේ වැඩපිළිවෙලකට ආරම්භයක් තියන්න ඕනේ. මේ අවුරුද්දේම එන අවුරුද්දේම අපි බලාපොරොත්තු වෙන අලි මංකඩවල් 3ක් අවුරගත්තු ඒවා අයින් කරන්න. මේක ලේසි නෑ. එතකොට ඒක බලෙන් ගෙනියන්න බෑ. ඒ සඳහා අපි ඉඩම් අමාත්‍යතුමා මහවැලි අමාත්‍යතුමාත් එක්ක ඉඩම් ඉල්ලලා තියෙනවා. දැන් ඒවට යෝජනා වෙලා තියෙනවා. ඉඩම් ටික අරගෙන මේ මිනිස්සුන්ට ගෙවල් ටිකක් හදලා දීලා රජයේ කාර්යාල තියෙනවා නම් ඒවා ඒ පැත්තට ඉස්කෝල හරි ගෙනහිල්ලා එතකොට අපි මේ පාරවල් ටික විවෘත කරාම මට විශ්වාසයක් තියෙනවා මාස අපිට නිලධාරීන් ලබා දෙන මේ පිළිබඳ විශේෂඥයන් ලබා දෙන නිර්දේශ අනුව කියන්නේ අලි මේ මිනිස් ගැටුම 50%කින් විතර ආම කරගන්න පුළුවන් මේ අලි මංකඩවල් 16 විවෘත කරොත් කියලා. ඉතින් අපි ඒකට ප්‍රවේශ වෙනවා. ඒ වගේම අලි වැටවල් ඉදිකිරීමේදී අපි දැන් කල්පනා කරගෙන යන සාකච්ඡා කරගෙන යන ඔබතුමාත් ගන්න අධිවේගී මාර්ගයේ අලි වැටවල් කඩන්න බෑ අලියට. ඒ නිසා අපි අලි අධිවේගී මාර්ගයේ වගේ ශක්තිමත් අලි වැටවල් සහ අලි බාධක දෙකක් විතර අලින්ට පවත්වන්න බලාපොරොත්තු වෙනවා. අලි මේ පැත්තට කොටු කළ. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි අලින්ට කොහොමද ඒක ඇතුලේ වතුර? එම කෑම කොහොමද කියලා. ඒ පිළිබඳවත් අපි අවශ්‍ය වැව් ටික සකස් කරලා ඒ අලින්ට අවශ්‍ය ආහාර ටික ඒ කැලය තුල නිර්මාණය වෙන වැඩපිළික් ගැන අපි අවධානය යොමු කරන්න කටයුතු කරනවා. ඒ වගේම තව අපිට යෝජනාවක් තියෙන දැන් උතුරේ ප්‍රදේශයේ අපි අක්කර 1000ක විතර ඉඩමක් ඒ වගේ ඉඩම් දෙකක් දැන් බල්ලා තියෙනවා. අපි උතුරේ මන්ත්‍රීතුමන්ලාගේ එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවයිත් මේ අපේ තියෙන වැඩිපුර තියෙන සත්තු ප්‍රමාණය. වැඩිපුර ඉන්න සත්තු ප්‍රමාණයක් ඒ ප්‍රදේශවලට ගෙනහිලා මේ සංචාරකයන්ට නරඹන ප්‍රදේශයක් ආරක්ෂිත ප්‍රදේශයක් විදියට සකස් කරන්න පුළුවන්ද කියලා. ඒකට අලිත් එතන ඉඳී මම දැන් මේ කොළඹත් ඉන්න මුව කණ්ඩායම. මේ හෝමාගම් ප්‍රදේශ අපි ලෙඩ වෙච්ච අය නෙවෙයි දැන් කිව්වා අපි ඒවා පරීක්ෂා කළා එහෙම සුදුසුනා. මේ පිළිබඳව සම්පූර්ණ මේ අපි දේශපාලන තීන්දුවක් නෙමෙයි. ඒ පිළිබඳව විශේෂඥයන්ගේ මතය අරගෙන උතුරේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ මතය අරගෙන සංචාරකින්ට යන්න පුළුවන් සමාලාට රිදියගම තියෙන කලාපේ වගේ හෝ ඒ ආසන්න විදියකට ඒ වගේ දෙයක් නිර්මාණය කරන්න පුළුවන්ද කියන එක පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළ තිබෙනවා. අපි ඒ ඉඩම් දෙකක් දැන්ටමත් හඳුනා ගනිමින් යනවා. ඉතින් මේ වගේ දේවල් ක්‍රියාත්මක කිරීම තුළ අපි විශ්වාස කරනවා අපිට කෙසේ වෙතත් අපි දැන්ටමත් මේ වැඩපිළිවෙලට යෝජනා දේශීය විදේශීය සියලු ඥානය යොදාගෙන තියෙනවා. පාරම්පරික ක්‍රම හඳුනගෙන තියෙනවා. අපි ඉදිරි අවුරුදු දෙක ඇතුළත මේ සැලැස්ම අපි ක්‍රියාත්මක කරන සැලැස්ම ක්‍රියාත්මක කරොත් අඩුම ගානේ 150කින් මේ අලි මිනිස් ගැටුම අවසන් කරගන්න පුළුවන් වෙනවා. මේ වැඩපිළිවෙලට අපි සම්පූර්ණ අමාත්‍යාංශයේ සියලුම දෙනා මේ වෙලාවේ කැප වෙලා ඉන්න අපිට ඒකෙන් හොඳ ප්‍රතිඵලයක් අත් කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. දැන් අපි මේ වෙලාවේ ඉන්නේ දැන් අපිට මෙතන සඳහන් වුණා මේ උතුරු ප්‍රදේශයේ ඉඩම් පිළිබඳව. අපි ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කරන ඉඩම් ජනාධිපතිතුමා පසුගිය වෙලාවේ ගියාම කමිටු කීපයක් මේ පළාත්වලට වෙනම් පත් කළා තියෙනවා. ඒ නිදහස් කරන්න පුළුවන් ඉඩම් තියෙනවා නම් නිදහස් කළා දෙන්න. ඒක ද්‍රවිඩ ජනතාව වෙන්න පුළුවන්, සිංහල ජනතාව වෙන්න පුළුවන්, මුස්ලිම් ජනතාව වෙන්න පුළුවන්. ඒ ඇයට පාරම්පරිකව තිබුණු ඉඩම් සමහර වෙලාවට යුදමය තත්ත්වය නිසා ඒගොල්ල වෙන ප්‍රදේශවල ගියාම මේ ඉඩම් අපි Google එකෙන් බල්ල මේවා සමහරලාට ගැසට් ගහලා තියෙනවා. ඉතින් හැබැයි ඒවයි සමහරලාට කුඹුරු ආයවල් තියෙනවා. ඒක උතුරෙත් තියෙනවා, දකුණෙත් තියෙනවා, හැමතැනම තියෙනවා. ඒ වගේ වෙච්ච අඩුපාඩුකම් පිළිබඳව අධීක්ෂණය කළා අපි හැම වගා කරගෙන ආපු ඉඩම් වගාවට ගන්න පුළුවන් නම් ඒවා නිදාස් කරන්න වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා. ඒකෙන් පරිසරයක් හානියක් නොවන ආකාරයට තමයි අපි කටයුතු කරන්නේ. ඒ වගේම මේ අපි මේ පිළිබඳව මම හිතනවා අපිට මේ කටයුතු පාලනය කරගන්න නම් මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ම අපිට උදව් කරනවා නම් මේ අමාත්‍යාංශයේ කටයුතු වලට යෝජනා ඉදිරිපත් කරමින් අදහස් ඉදිරිපත් කරමින් අපිට මේ අභියෝගය ජයග්‍රහණය කරගන්න අපහසුයක් ඇති වෙන්නේ නැහැ. අපිට ඊළඟට තියෙන ප්‍රශ්න කීපයක්ම මෙතනදී සාකච්ඡා වුණා සහ අදහස් ගණනාවක් ඉදිරිපත් වුණා.
මිතුවන් තම මිනිත්තු 3ක කාලයක් තියෙනවා. තම මිනිත්තු 3ක කාලයක්
තියෙනවා. අදහස් කීපයක් ඉදිරිපත් වුණා. ඒ තමයි හම්බන්තොට යාල ප්‍රදේශයේ ගල්ලා ප්‍රදේශයේ ගල්ලාර ප්‍රදේශයේ ඉඩම් අක්කර 40ක් ඩෝසර් කරලා තියෙනවා කියලා මට ලැබුණු වාර්තාව දැන් විස්තර ලැබුණා. හෙක්ටයාර් 4ක් සලකුණු කරලා තියෙනවා කියන එක කොටසක් සුද්ධ කරලා තියෙනවා. ඒකට අත්අඩංගුවට ගැනීමක් කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඒකට නීත්‍යානුකූලව ඒ කරන්න පුළුවන් සියලු ක්‍රියාමාර්ගවලට අපි ප්‍රවේශ වෙනවා. ඒ වගේම තව ප්‍රධාන කාරණයක් කතා කරා මේ වනසත්ත්ව හානි පිළිබඳ අපි ඒ පිළිබඳව කමිටුවක් පත් කර අමාත්‍යාංශල් දෙකේ ලේකම්වරුගේ ප්‍රධානත්වයෙන් දැනට ඒකේ සියලු තොරතුරු අපි රැස් කරගෙන තියෙනවා. ඒ තොරතුරු අනුව දැනට අපිට ලබා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. බොහෝ දේවල් පිළිබඳ විස්තර පළවෙනි වතාවට හෙක්ටර් කොබ්බයා ගඩුව ගොවි පරීක්ෂණ ආයතනය කියනවා වනසතුන්ගේ වන හානිය පිළිබඳව අපිට විස්තර දීලා තියෙනවා. මාස 3කට මාස 6කට පොල් ගෙඩි විතරක් මිලියන 93ක් මේ වනසතුන්ගෙන් හානි වෙනවා. එදිර ඔබට පේනවා ඇති කොච්චරද ප්‍රමාණය කියලා. මට තියෙනවා මේකේ ප්‍රමාණයන් මම විස්තර කරන්න වෙලාව නැහැ. කෙසේ වෙතත් වඳුරා, රිලව, ඉත්තෑව, දඬුලේන, මොනර, වල්ලූර කියන සතුන්ගෙන් විශාල හානියක් සිද්ධ වෙනවා. මේ පිළිබඳව අපි වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. අනිවාර්යයෙන් මේක සඳහා අපි සාකච්ඡා පැවැත්වුව අවසාන වශයෙන් සත්ත්ව ලෝලින් මේ සතුන් ගැන උනන්දුවක් දක්වන කණ්ඩායම් එක්ක ඒ ලබා දුන්නු තොරතුරු එක්ක ඒගොල්ල ඉල්ලීමක් කරා මාසික වගේ කාලයක්. අපි ඒ කාලය ලබා දීලා තියෙන යෝජනා දෙන්න. හැබැයි ඊට පස්සේ අපි ක්‍රියාත්මක කරන මේ වැඩපිළිවෙල මේ පාර්ලිමේන්තුවේ 225 උදව් කරනවා නම් සහ ජනමාධ්‍ය මේ වෙනුවෙන් උදව් කරනවා නම් අනිවාර්යයෙන්ම බිලියන ගාණක් වාර්ෂිකව අපිට මේ ආහාර විනාශ කරන සත්ත්ව හානිය වළක්වගෙන මේ රටේ අපේ ආහාර නිෂ්පාදනය වැඩි කරගන්න ඒක මහඟු අවස්ථාවක් බවට පත් වෙනවා. ඒ වගේම මෙතන සාකච්ඡා වුණ කාරණා කීපයක් පිළිබඳව මේ සත්වෝද්‍යාන තුලට සහ ඒ වගේම මේ අපේ යාල වගේ සපාරි වලට ඒ තැන් වලට ඇතුල් වෙන තැන් වලට වනෝද්‍යාන වලට සුවනීය ෂොප්ස් දාන්න කියලා සාකච්ඡා වුණා. අපි ඒක ක්‍රියාත්මක කරන්න කටයුතු කරන. ඒ වගේම බෝට්ටු සවාරි පිළිබඳව කතා වුණා. මේ කාරණා සම්බන්ධව මන්ත්‍රීවරු ගොඩාක් කරුණු ඉදිරිපත් කරා. මට ඒ කාරණා පිළිබඳව උත්තර දෙන්න සියලු දේවල් වලට වෙලාව ඇත්තේ නැහැ. නමුත් වැදගත් යෝජනාවක් පිළිබඳව අපේ මේ අවස්ථාවේ චින්තක මායදුන්න මැතිතුමත් කිරිඳුගොඩ මන්තුමත් සඳහන් කරා. මට එළියදීත් කිව්වා මේ සේවක හිඟයයි ඔක්කොම ගොඩනැගිලි වාහනයි තියෙන නිසා මේ වනජීවී දෙපාර්තමේන්තුවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධ කරන්න බැරිද කියලා. ඉතින් ඒක පිළිබඳව දේශපාලන තීන්දුවක් ගන්න මට උවමනාවක් නැහැ. නමුත් මේක ජනාධිපතිතුමත් මේ වගේ අදහස් ඉන්නවා. ඒ වගේම අපිට සේවකයන්ගේ පිළිබඳ ප්‍රශ්නත් තියෙනවා. ඒ නිසා අපි මේක පිළිබඳව වෙනම අමාත්‍යාංශ ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. එහෙම කිරීමේ හැකියාවක් තියෙනවා නම් ඒකට ගැටලුවක් ඇති නොවෙන්න කාටවත් සේවකයන්ට හෝ ප්‍රශ්නයක් ඇති නොවන ක්‍රමවේදයකට යන්න පුළුවන් නම් ඒ කටයුත්තටත් අපි ප්‍රවේශ වෙනවා. මේ හැම එකෙම අපේ බලාපොරොත්තුව තියෙන්නේ මේ රටේ එක පැත්තකින් තියෙන මේ අලි මිනිස් කැටුම අවම කර ගැනීම සහ අපේ වනසතුන් ටික ආරක්ෂා කරගෙන අපේ සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කරගන්න. දැන් සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කරගන්න නම් අපේ වන උද්‍යානවලට මීට වඩා හොඳ සැලැස්මක් තියෙන්න ඕන. අපි සංචාරක ඇමතුමත් එක්ක බලාපොරොත්තු වෙනවා සාකච්ඡාවක් පවත්වලා හොඳ අපේ තියෙන සර්කිට්ස් ගණනාවක් තියෙන පාවිච්චි කරන්න පුළුවන් ඒවා. ඒවා පුළුවන් නම් ඉහළ මට්ටමට සම්වර්ධනය කරගත්තොත් ඒ කණ්ඩායම් වලටත් යන්න පුළුවන්. ඒ වගේම මේව ඇතුලේ තවත් පහසුකම් සලසන්න තියෙන අපිට එන්න හැම විදේශිකයෙක්ම මේ වනජීවි ප්‍රදේශයකට ඇතුල් කරගන්න පුළුවන් නම් ඒකෙන් ආදායමක් ගන්න පුළුවන්. ඒකෙන් එක පැත්තකින් රටටත් ආදායමක් එනවා. ඒ අය මේක නරඹන්න එනවා. මේ මට්ටමට ආරක්ෂා කරගන්න ඕන. කවුරු හරි කිව්වොත් එහෙනම් මේ සතුන් විනාශ කරන්න ඒ වගේ දේවල් නෙමෙයි. අපිට හානිකර සතුන්ට යම් ක්‍රියාමාර්ගයක් ගන්න වෙයි. නමුත් මේ ඉන්න හැම වන සතෙක්ම අපි ආරක්ෂා කර ගැනීම සඳහා අපි වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනේ. ඒ අයට ඒ අවශ්‍ය පහසුකම් සලසන්න ඕන. ඉතින් මම අවසාන වශයෙන් මම දන්න ඔබතුමා මූණ බලනවා දැන් වෙලාව ඉවර බව අවසාන වෙලා තිබෙනවා. ඔබතුමා මේ අද වැඩපිළිවෙලට අපිට මේ සාකච්ඡාවේදී විවිධ අදහස් ඉදිරිපත් වුණා. මේ වයින් සාර්ථකව ඉදිරිපත් වෙච්ච අදහස් අපි සියල්ල පිළිගන්න. ඒවා අපි චෝදනා විදියට චෝදනා කරාත් ඒවත් අපි හොඳ යෝජනා විදියට පිළි අරගෙන මේ රට වැටිලා තියෙන තත්ත්වයෙන් ගොඩෙන් අපේ වනජීවි ශේෂ්ත්‍රයෙන් ඉහළ දායකත්වයක් සංචාරකින්ට සංචාරක ශේෂ්ත්‍රයට අපි ලබා දෙන ගමන් මේ ජනතාවත් මිනිස්සුත් ඒ වගේම අලිත් අතර තියෙන ගැටුම් වනසතුන් අතර තියෙන ගැටුම් අවම කර ගනිමින් කටයුතු කරන්න අපි අවශ්‍ය පියවර ගන්නවා. අපේ යාල වනෝද්‍යානයේ තමයි ලෝකේ රටවල් වලින් බොහොම සීමිත රටවල් ප්‍රමාණයක තමයි දිවිය ඉන්නේ, ලෙපර්ඩ්ස්ලා ඉන්නේ, එයින් නැත්නම් ලංකාවේ කොටියා කියන සතා ඉන්නේ. දවසක් ඇතුළත සංචාරකයන්ට අනිවාර්යයෙන්ම එක සතෙක් හරි බලා ගන්න පුළුවන් කැලයක් තියෙනවා නම් ඒක යාල කැලේ. ඉතින් ඒ වගේ දේවල් අපි ආරක්ෂා කරගන්න කටයුතු කරන අද ඉදිරිපත් වුණ වාහන ඇතුල් කිරීමේදී තියෙන ක්‍රමවේදයන් පිළිබඳව මම දැක්ක ඊයේ පෙරේද ආපු සංචාරකයන්ට ඇවිල්ලා ටිකක් යම් වෙලාවක් ඉන්න වුණා. ගේට්ටුව ළඟ විනාඩි 40ක් 45ක් හිටියා. ඒක එතන අඩුපාඩුවක් වෙලා තියෙනවා. මම වැඩි කාලයක් ඒ වෙනුවෙන් පැය එකහමාරක් ඒ අයට ලබා දුන්නා. ඒ වුණත් අපි නැවත සංචාරක අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධ වෙලා ඒ වගේ අවස්ථාවක් එනකොට ඒ අයට පහසුවෙන් මේ අවස්ථාවලට සම්බන්ධ වෙන්නත් අවශ්‍ය පහසුකම් ලබා දෙන්නත් කටයුතු කරන මේ අයට අවශ්‍ය වැසිකිලි පහසුකම්, කැසිකිලි පහසුකම්, මේ අවශ්‍ය සියලු පහසුකම් ඉදිරියේදී ලබා දෙන වැඩපිළිවෙල වනජීවි අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තිබෙනවා. මම විශ්වාස කරනවා ලබන අවුරුද්ද වෙනකොට හොඳ තත්යකට මේ ගැටුම් निराකරණය කරගනිමින් සංචාරක ශේෂ්ත්‍රය වර්ධනය කරගන්න අවස්ථාව ලැබෙයි කියන විශ්වාසය පළ කරමින් මේ අමාත්‍යාංශයේ කටයුතු කරගෙන යෑමේදී අමාත්‍යාංශයේ ලේකම්තුමිය විශාල වශයෙන් මහන්සියලා මේ කටයුතු වලට දායකත්වයක් දක්වන එතුමිය බොහොම අත්දැකීම් තියෙන ලේකම්තුමියක් ඉදම් කොමසාරිස් ජනරාල්වරිය විදිහට කටයුතු කරලා තිබෙනවා. ප්‍රායෝගිකව මැදිහත් වෙනවා. ඒ වගේම අපේ තියෙන දෙපාර්තමේන්තු තුනක් වනජීවි දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ වගේම සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මේ නිලධාරීන් ඒ සියලුම අධ්‍යක්ෂ නාල්වරුන් ප්‍රමුඛ ඒ සියලුම නිලධාරීන් ඒ වගේම දැව සංස්ථාවේ සභාපතිතුමා ප්‍රමුඛ ඒ සියලු නිලධාරීන්ට මේ කටු සාර්ථක කරගන්න දරන උත්සාහයට අපි ස්තුතිවන්ත වෙනවා. වගේම අපි සැලසුම් කළ තියෙනවා මෙතෙක් ආපු ක්‍රමවේදයට වෙනස් ක්‍රමවේදවලට ප්‍රවේශ වෙමින් මේ රටේ තියෙන තත්ත්වයක් සැලකිල්ලට අරගෙන හොඳ අමාත්‍යාංශයක වැඩපිළිවෙළක් බවට ක්‍රියාත්මක කරන අපි සූදානම් බව සිහිපත් කරමින් මාණ්ඩින ස්තුතිය.
කෝඩ ප්ලේස් පාර්ලිමේන්තුව යළි රැසේ. සභාවේ කටයුතු අවසන් වන තෙක් වැඩිපුර කාලය ලබා දීමට සභාව එකඟද?
ආයි.
කාර්ක සභාව. පරිසර අමාත්‍යාංශය සීස 160 සභාව එකඟද?
ආයි.
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සීස 161 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
එමෙන්. ගරු නියෝජක තානායකතුමනි, වනජීවි සහ වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පිටු 29/16 පේළි ඉවත් කර ඒ වෙනුවට පාසල දෙන අයිතමේ ආදේශ කළ යුතුය. මූලධන රුපියල් බිලියන 3,715,000 ශීර්ෂ 161 වනජීවි සහ වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පිටු 29/20 පේළි ඉවත් කර ඒ වෙනුවට පාසල දෙන අයිතමේ ආදේශ කළ යුතුය. වැඩසටහන 2 සංවර්ධන වැඩසටහන රුපියල් බිලියන 2,354,000 මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ අයවැය යෝජනා අංක 58 යටතේ වෙන් කරන ලද ප්‍රතිපාදන ඇත්තත් කරමින් රුපියල් මිලියන 50කින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි.
සංශෝධන ඉදිරිපත් සංශෝධන සහිතව සීස 161 කාරක සභාවකඟද?
ආයි.
සීස 283 කාරක සභාවකඟද?
ආයි.
සීස 284 කාරක සභාවකඟද? කරු පොන්නම්බල මහත්මයා.
Honorable Deputy Speaker, may it be recorded that under head 283, the Honorable Selvaraja Gajendran and myself oppose it. And also, I don't know whether you mentioned 284. We are opposing that as well.
Can it be recorded?
Yes, please record it.
Yeah. දෙසි 83 හා 284ට පොන්නම්බල මැතිතුමා කජේන්ද්‍ර මැතිතුමාගේ විරුද්ධතාවය සටහන් කරගන්න. 294 283 කාර්ක සභාවකඟද?
ආයි.
284 කාර්ක සභාවකඟද?
ආයි.
294 කාර්ක සභාවකඟද?
ආයි.
සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ සීස 122 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ පිටු 20/16 පේළි ඉවත් කර ඒ වෙනුවට පාසල දෙන අයිතමේ ආදේශ කළ යුතුය. මූලධන රුපියල් බිලියන 3,850,000 ශීර්ෂ 122 සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා පිටුව 20/20 පේළි ඉවත් කර ඒ වෙනුවට පාසල දෙන අයිතමේ ආදේශ කළ යුතුය. වැඩසටහන 2 සංවර්ධන වැඩසටහන රුපියල් බිලියන 2,880,000 මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ අයවැය යෝජනා අංක 18 යටතේ වෙන් කරන ලද ප්‍රතිපාදන ඇතුළත් කරමින් රුපියල් මිලියන 50කින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි.
සංශෝධන සහිතව සීස 122 කාරක සභාවකඟද?
ආයි.
සීස 286 කාරක සභාවකඟද?
ආයි.
සීස 287 කාරක සභාවකඟද?
ආයි.
සීස 288 කාරක සභාවකඟද?
ආයි.
සීස 322 කාරක සභාවකඟද? සීස 327 කාරක සභාවකඟද?
ආයි.
පාර්ලිමේන්තුව යළි රැස්වේ. සීර්ෂ 122 සහ සීර්ෂ 161 සංශෝධන සහිතවද සීර්ෂ 160, සීර්ෂ 283, සීර්ෂ 284, සීර්ෂ 286 සිට 88 දක්වා සහ සීර්ෂ 294, 322 සහ 327 සංශෝධන රහිතවද කාර්ක සභාවේදී සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. සභාව කල් තැබීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සභාව 2022 දෙසැම්බර් මස 3 දින පූර්ව භාග 9:00 රැස්වීමයි යෝජනා.
හෙට දින පෙරවරු 9:00 පාර්ලිමේන්තු යළි රැස්වේ.